මිළඟට අජිත් පී පෙරේරා ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක් කාලයක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි, අද මගේ කතාවේ විශේෂ අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව. අපි දන්නවා 2015 යහපාලන රජයේ බලයට පත් වෙලා අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වූ අදහස පෙරදරි කරගෙන අපි පළවෙනි පියවර විදිහට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනය මගින් 14 අයන්න වගන්තිය අපි එකතු කරා. 14 අයන්න ව්‍යවස්ථාව මගින් පුරවැසියෙකුට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය මූලික අයිතියක් විදිහට ස්ථාපනය කරා. ඒ කියන්නේ රාජ්‍යකරණය තුළ ජාතික ආර්ථිකය, ජාතික ආරක්ෂාව වැනි ඉතා සංවේදී කරුණුත් පුද්ගලයන්ගේ අතිශය පෞද්ගලික කාරණාත් ඇරෙන්න අනිකුත් සෑම කරුණක් පිළිබඳවම දැනගැනීමට ඇති අයිතිය පුරවැසියගේ මූලික අයිතියක් බවට පත් කළා. ඒක අපේ මැතිවරණ පොරොන්දුවක් අපි ඉෂ්ට කරා. ඉන්පස්සේ මේ පුරවැසි අයිතිය ශක්තිමත් කරන්න 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතකරු සභාපතිතුමනි අපි නීතිගත කරා. බොහොම බාධක මැද්දේ කලින් පැවති රජයේ කාලෙත් මේ කටුම්පද ඉදිරිපත් කරත් අපිට ක්‍රියාත්මක කරන්න බැරි වුණා. එදා කරෝ ජයසූරිය මැතිතුමා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට මේ තොරතුරු දැනගැනීමට ඇති අයිතිය පිළිබඳ පනත ඉදිරිපත් කරා. 2015 කලින් පැවති රාජපක්ෂ රජය ඒ අයිතිය ප්‍රතික්ෂේප කළා. අපි බලයට පත් වෙලා මූලික අයිතියක් වශයෙන් තොරතුරු දැනගැනීමට අයිතිය ස්ථාපනය කරන ගමන්ම අලුත් පනතක් අරන් ආවා. මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරා. අද වෙනකොට ඒ යහපාලන රජය විසින් පුරවැසි අයිතිය ආරක්ෂා කරන්න හඳුන්වා දීපු ඉතාම වැදගත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් යාන්ත්‍රණයක් හැටියට මේ තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වෙනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට සාපේක්ෂව දූෂණ අඩු වෙලා තියෙනවා. ඒ වගේම දූෂණය කිරීමට ඇති ඉඩකඩ අඩු වෙලා තියෙනවා. දූෂණයක්, වරදක්, හොරකමක් රාජ්‍ය ක්ෂේත්‍රය තුළ සිද්ධ වෙනවා නම් ඒ තොරතුරු සංගවන්න බෑ. ඒ තොරතුරු එළිදරව් කළ යුතුව තිබෙනවා. ඒක දූෂණයක් වෙන්න පුළුවන්, අකාර්යක්ෂමතාවයක් වෙන්න පුළුවන්, නීති විරෝධී කටයුත්තක් වෙන්න පුළුවන්, ආණ්ඩුව විසින් නොකර හැරීමක් වෙන්න පුළුවන්. ඒ සෑම කාරණයක් පිළිබඳව තොරතුරු මහජනතාවට සහ විශේෂයෙන්ම ජනමාධ්‍යවට ලැබීම තුළ පුරවැසි අයිතිය ශක්තිමත් කරන්න සමත් වෙලා තියෙනවා. අපි ආඩම්බරෙන් ඉගෙන ගියා. ඒ පුරවැසි අයිතිය ශක්තිමත් කරන ක්‍රියාදාමය තුළ මේ රජය විසින් මැතිවරණයේදී පොරොන්දු වුණා තවදුරට සුරක්ෂා කරනවා, ආරක්ෂා කරනවා කියන. නමුත් ගරු සභාපතිතුමනි, මාධ්‍යවේදී චාමර සම්පත් මහත්මයා විසින් ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ, කතානායකවරයාගේ, සභානායකවරයාගේ, ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සහ ඒවට දෙන දීමනා වැටුප් වාහන යනාදී විස්තර ඉල්ලා සිටියා. කනගාටුයි කියන්න, ඒ තොරතුරු මේ දක්වා ලබා දීලා තියෙන්නේ අගමැතිතුමිය පමණයි. ජනාධිපතිතුමා, කතානායකතුමා, සභානායකතුමා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා මේ තොරතුරු ලබා දීලා නැහැ. ඇයි? ඒක ලොකු ප්‍රශ්නයක්. මීට කලින් ජනාධිපතිතුමාගේ මාධ්‍යංශයේ කටයුතු කරන නිලධාරීන්ගේ විස්තර මේ ආකාරයෙන් මිල්ලා සිටියා.
ගරු මන්ත්‍රීතුමා, තව විනාඩි
කාලයක්. ගරු සභාපතිතුමනි, තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂා කරනවා කියලා පැමිණි මේ කණ්ඩායම අව හැසිරෙන්නේ ඊට එරෙහිවයි. ඒ විතරක් නෙමෙයි, තොරතුරු දැනගැනීමේ පනතේ ක්‍රියාකාරීත්වය ආරක්ෂා කරන තිර වැදගත් ආයතනය තමයි තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව, තොරතුරු අයිතිය පිළිබඳ කොමිෂන් සභාව. මේ කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා වැඩ කටයුතු කළ යුතුව තිබෙනවා. මීට කලින් මම මේ පිළිබඳව ප්‍රශ්නයක් ඇහුවා. තොරතුරු ලැබුණා. එක් ප්‍රශ්නයකට තොරතුරු වැරදි. ඉන්පස්සේ ඒ වැරදි තොරතුරු මත පදනම්ව තොරතුරු කොමිෂන් සභාව පිළිබඳ විවේචන සමාජගත වෙලා තියෙනවා. එනිසා තොරතුරු කොමිෂන් සභාවට සිද්ධ වුණා විශේෂ නිවේදනයක් කරා. අපි ප්‍රශ්න ඇහුවේ මේ කොමිෂන් ආරක්ෂා කරා. අපි මේ ප්‍රශ්න ඇහුවේ මේ නීතිය වඩාත් යාවත්කාලීන කරා. හැබැයි අවසානයේදී රජයේ තොරතුරු දැනගැනීමේ කොමිසමට එරෙහිව කටයුතු කරන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නොකළ යුතුයි. තොරතුරු දැනගැනීමේ අයිතිය ප්‍රවර්ධනය කිරීමේ වගකීමක් රජයට තියෙනවා. නීති සකස් කිරීමෙන් සහ හැසිරීමෙන් සහ ක්‍රියා කිරීමෙන් රජයේ තොරතුරු වසන් කරන්නේ දූෂණය පිළිබඳ තත්ත්ව නිසා. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ එක කරුණක් පිළිබඳව මට තියෙන සීමිත කාලය තුළ මම අවධානය යොමු කරන්න කැමතියි. ඒ වගේ ඔබතුමා හොඳින්ම දන්නවා විශාල ජනගහනයක් තියෙන ප්‍රදේශයක් පානදුර මූලික රෝහල. පානදුර මූලික රෝහලේ සංවර්ධන කටයුතු අඩාල වෙලා තියෙනවා දීර්ඝ කාලයක් තිස්සේ. විවිධ හේතු නිසා ප්‍රමුඛතාවයේ දිය යුතුයි පානදුර මූලික රෝහල වර්ධනය කරන්න. ඒ වගේම ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කළ යුතු වෙනවා. 2024 වෙනකන් ආයුර්වේද වෛද්‍ය පිළිබඳ වෙනම අමාත්‍යංශයක් තිබුණා. ඒ හැම සෞඛ්‍ය අමාත්‍යවරයාට හෝ වෙන අමාත්‍යවරයෙකුට මේ තනතුර දුන්නාම ඒ සඳහා වෙනම ටයිටල් එකක් තිබුණා. වෙනම අංශයක් තිබුණා. ඒ ඇමතිකමේ නමේම ආයුර්වේද වෛද්‍ය ආරක්ෂා කිරීමේ ඒ හැකියාව ඒ ගුණාංග තිබුණා. හැබැයි අද වෙනකොට ආයුර්වේද දේශීය වෛද්‍ය ඇමතිවරයෙක් නැහැ. අද වෙනකොට දේශීය වෛද්‍යවරයා කියන ඒ පිළිගැනීම අඩු වෙලා තියෙනවා. අතවශයෙන්ම වැදගත් කරුණක් තියෙනවා. පාරම්පරික වෛද්‍යවරුන් පිළිබඳ ගැටලුවක් තිබෙනවා.
ගරු මන්ත්‍රීතුමා කාලය අවසන්.
සම්ප්‍රදායක් දෙන්න සභාපතිතුමනි මේ පිළිබඳව ගැටලුවක් තිබෙනවා. 2017 දී ආයුර්වේද ශාස්ත්‍රීය විභාගය නතර කළා තියෙනවා. විශ්වවිද්‍යාලවලින් පිටතට එන ආයුර්වේදය පිළිබඳ උපාධාරීන්ට අමතරව දේශීය වෛද්‍ය විද්‍යාව අපේ පාරම්පරික වෛද්‍ය විද්‍යාවේ නිරත වෙන පාරම්පරික වෛද්‍ය විද්‍යාව තුළ ප්‍රවණතාවයේ තිබෙන මහත් සේවයක් සමාජයට ගමට රටට සපයන මේ පාරම්පරික වෛද්‍යවරුන් අගයලා නිසි සුදුසුකම් ලබා දීමට රජයෙන් පාතු විභාගය තමයි ආයුර්වේද ශාස්ත්‍රීය විභාගය. පාරම්පරික සර්වාංග පාරම්පරික විශේෂ කියලා වර්ග දෙකකින් මේ විභාගය පැවැත්තුණා. හැබැයි කිසිම හේතුවක් නැතුව 2017 ඉඳලා මේ විභාගය නතර වෙලා තියෙනවා. සාධාරණ පැහැදිලි කිරීමක් නැහැ. මේක ඉතාම වැදගත් දෙයක්. මොකද අපි දන්නවා ආයුර්වේදය වැදගත්. අපි දන්නවා
සිත
වැදගත් යුනානි වැදගත්. හැබැයි මේ පාරම්පරික වෛද්‍යවරුන්ට සුදුසුකම් සහිතව වෛද්‍ය වෘත්තියේ යෙදීම සඳහා අවකාශය ලබා දෙන පරිදි නැවත වරක් ආයුර්වේද ශාස්ත්‍රීය විභාගය ආරම්භ කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමා.